රූපේ විතරයි.
එන්නේ කොයි ගහක් නැහැ තමයි සර්.
ඔය ගහක් තිබුණාට උතන තියෙන්නේ සතර මහා ධාතුව කියලා අහලා තියෙනවා නේ. සතර මහා ධාතුව තියෙන තැනක පොල් ගහක් පෙන්න. නේද? සතර මහා ධාතුව තියෙන තැනක සද්දයක් ධාතු ධාතු ගැටීම නිසා සද්දයක් ඇදිලා ওই සද්දේ අපේ කනේ අහලා තියෙනවා.
කනේ
වැදුනේ තරංග විතරයි. තව ධාතු ධාතු ගැටුණාට කන නැත්තම් ඇහි. ඒක තමයි. කන නැත්තම් ඇහි. කන කන තමයි මං කියන්නේ. අහන කන. කනයි කනයි දෙකම තියෙනවා. කන තියෙන කනක්
තියෙනවා.
ඒ වචනේ එක හරි. අපි කියන්නේ සවිඥානික කනක් තියෙනවා. කන තියනා කියන්නේ සවිඥානික. ඒකට අපි පස්සේ ඉඳලා මේ දැන් ඔන්න මුලින්ම ඉන්නේ අපි එළියේ තියෙන දෙයක් තමයි මේ දැනගන්නේ කියන එක. මේ එළියේ තියෙන ගහ තමයි දැනගත්තේ. කාගෙන් හරි අහලා තියෙනවා ගහ කෙවුවට උතන තියෙන්නේ සතර මහා ධාතු. එහෙම දෙකක් අහලා තියෙනවා. අපිට අත්දකින්න එකකුත් තියෙනවා අහලා තියෙන එකකුත් තියෙනවා. නේ? දිනනටත් කැමති නැහැ එහෙනම් ඒක තමයි ඇත්ත. එතකොට දැන් අපි අත්දකින්න එකෙන් පටන් ගන්න. එළිය ගහක් තියෙනවා. ඔක හෙන්දකලා දැනගන්න. දැන් රළේන සද්දයක් කරනවා. ඒක කණෙන් ඇහුව. දැන් ඕක ටිකක් පරීක්ෂණයක් කරන්න ඕන. ඇත්තටම එළියේ තියෙන දෙයද මේ දැක්කේ? අපි ඇහෙන් පේන ඒවා ගත්තොත් ඇහෙන් පේන්නේ මොනවද? රූප කිව්වට ඒවා වර්ණ රූප නේද? සද්ද රූප පේනවද ඇහැට? නේද? වර්ණ රූප නේද? එක එක පාට නේද ඇහැට පේන්නේ? ඔව්. දැන් අර පැත්ත බැලුවහම කොළ පාට පේනවා. අර ගස්වල කොළ මොන පාටද? කියන්නේ නැහැ. ගස්වල කොළ මොන පාටද? කොළ පාට. දැන්
මම කියන්නම්. නෑ
කොළ පාට තියෙන්නේ ගස්වල කොළවලද?
නෑ
නෑ කියන්නේ කොහොමද? අපි රතු පාට කණ්ණාඩියක් දාලා බැලුවොත්
ඒක රතු පාට
රතු පාට කොළ පේන. මේ රතු පාටට පේනවා ගස්වල කොළ. දැන් රතු පාටට පේන හින්දා ඒ රතු පාට තියෙන්නේ ගස්වල කොළවලද? එතකොට පේනවා මේ පාට තියෙන්නේ බාහිර රූපෙනේ.
සර් දැන් පොල් ගහ ගත්තොත් පොල් ගහේ කොළ පාටයි. කඳ කොළ පාට නෙමෙයි ඒක වර්ණ මොනවාරි එක්ක වෙච්ච
හැටි ඒ කඳ දුඹුරු පාටයි කියන්නේ. කොළ පාටයි කඳ දුඹුරු පාටයි. නේද? දැන් දුඹුරු පාට තියෙන්නේ කොහෙද? කඳේ. මොන්නේ හිතන්නේ? ඔව් දැන් රතු පාට කණ්ණාඩියක් දාලා බලන්න. දැන් මොකද තියෙන්නේ? කඳ රතු පාටයි. දැන් රතු පාට තියෙන්නේ කොහෙද? කඳේ කියලා කියන්න වෙනවා. ඉස්සෙල්ලා කියපු කතාව වගේ. අපි දන්නවා එතකොට ඒක වෙන්න බෑ. නේද? මොකද අපි වෙනස් කළේ ඇහැ මිසක් ගහ වෙනස් කළේ නෑ. එතකොට ඇහෙන් පෙන්නන පාට ඇහි හැකියාවන් උපද්දලා දෙන එක. ඒකයි ඇහැ වෙනස් කළොත් අපිට පේන පාට වෙනස්. එතකොට ඔන්න අපට නුවණක් එනවා. ඇහෙන් දකින යමක් කියන්නේ ඇහැ උපද්දලා දෙන දේ තමයි දැකලා. ඒක බාහිර රූපෙට අයිති දෙයක් නෙවෙයි. රතු පාට අයිති බාහිර රූපෙට නෙවෙයි. එහෙනම් දුඹුරු පාට අයිතිත් බාහිර රූපෙට වෙන්න බෑ. කොළ පාට අයිතිත් බාහිර රූපෙට වෙන්න බෑ. මොකද එහෙම වුණා නම් ඇහැ වෙනස් කරාම පාට වෙනස් වෙන්න බෑනේ. නේද? දැන් හිතා ගන්න පුළුවන් නේද? ඇහෙන් උපද්දලා දීපු ඇහි හැකියාවන් උපද්දලා දීපු එකක් තමයි මේ පාට කියලා දැකලා තියෙන්නේ. අපේ හිත තමයි කියලා තියෙන්නේ ওই පාට අයිති බාහිර ගහට කියලා. නේද? ඇහෙන් පෙන්වන්නේ ඇහැ සකස් කරන පාට. ඕක ගැන හිත තමයි කියලා තියෙන්නේ ওই දකින පාට අයිති ගහට කියලා. ඒක තේරුම් ගන්න අමාරු නම් මතක් කරගන්න අර වතුරට එවෙන බල්ලා. වතුරට එවෙන බල්ලට පේනවා බල්ලාගේ ඡායාව නේද? එතකොට බල්ලා හිතන්නේ මොකද්ද? තව බල්ලෙක් ඉන්නවා. දැන් තව බල්ලෙක් ඉන්නවා බාහිරේ කියන එක බල්ලාගේ ඇහැක තිබුණේ හිතද? හිත. ඇහැකලේ බල්ලාගේ ඡායාවක් හදලා දීපු එක විතරයි. ඒකට අදාළ වර්ණ සටහන ඇහි හැකියාවන්ව හදන්නේ. එතකොට ඒක ඇහැ හදලා දීපු රූප සටහන දැකලා හිතෙන් හිතපු එකක් තමයි ඔය පේන එක එළියේ කියලා කිව්වේ. දැන් තේරෙනවද? අනේ අපි දකින්නේ ඇහැ සකස් කරලා දෙන වර්ණය. හරි එක එක පාට ඇහැ හදලා දෙනවා. එතකොට මේ වර්ණ චිත්‍රය තමයි අපි දකින්නේ ඇහෙන් දකින්නේ. ඇහැ උපද්දලා දෙන වර්ණ චිත්‍රය. ඇහෙන් ඇඳලා දෙන හොඳ වර්ණ චිත්‍රයක් කියලා හිතන්න. ඕක තමයි පේන්නේ. නේද? ඇහැ නිසා දකින්නේ ඇහෙන් උපද්දන චිත්‍රය. ඒක ගැන හිතට හිතන්න පුළුවන්. හිත හිතලා කියනවා ඔය පේන දේ අර එළියේ තියෙනවා කියලා. ඒක නේද වතුරට එබෙන බල්ලට වෙන්නේ. එතකොට අපටත් ඕක වෙලා තමයි ඔය පේන පාට ගහේ තියෙනවා කියලා කියන්නේ. එහෙන් පේන එක හිතෙන් කියපු දේ තමයි ඕක තියෙන්නේ එළියේ කියන එක. ඇහෙන් පේන දේ නෙවෙයි. ඇහෙන් පේන්නේ ඇහැ උපද්දලා දෙන. තේරුණා නේද? එතකොට ඕකෙන් නුවණක් ගන්න ඕන අපි මේ ආයතන වලින් ගැටලා තියෙන්නේ එළියේ තියෙන දේ නෙමෙයි ආයතනෙ උපද්දලා දෙන දේ. දැන් ඕකම දාන්න සත්‍යයට. අපි ලේනගේ සත්‍ය ඇහුවා කිව්වට අහලා තියෙන්නේ කන සකස් කරලා දීපු සත්‍ය. නේද? කනේ හැකියාව අනුව ඒ කියන්නේ කන ඇහුනේ නැත්නම් සද්දේ නෙමෙයි. ඒක කනේ හැකියාව අනුව හදලා දීපු සද්ද සටහන. ඒක සද්ද චිත්‍රය කියලා හිතන්න. සද්ද වලින් ඇඳපු චිත්‍රය කන නිසා දැක්කා. හරි? නඩුවා කියන්නේ නැතුව මම දැක්කා කියනවා. කනෙන් ඇඳපු සද්ද චිත්‍රය දැක්කා. ඒක කන උපද්දලා දීපු. ඒක ගැන හිත හිතලා තමයි කියේ ඔය සද්දේ ආවේ අන්නාරේ. දැන් තේනා නේද මනස තමයි මේ මායාව කරන්නේ කියලා. කන නෙමෙයි. මොකද වෙනසක් නැහැ. ඇහි කනේ වෙනසක් නැහැ. චිත්‍රයක් ඇඳලා දෙන එක විතරයි දෙන්න කරන්නේ. බාහිර සම්බන්ධකුත් නැහැ. ඇහැ වර්ණ වලින් චිත්‍රයක් ඇඳලා දුන්නා කන ශබ්ද වලින් චිත්‍රයක් ඇඳලා දුන්නා. ওই චිත්‍රය පේන්නේ කාටද? හිතට. එතකොට හිත චිත්‍රය දිහා බලලා හිත කියනවා ඔන්න ඔය පේන දේ එළියේ තියෙනවා. තේරුණා මේ කරුණ හොඳට තේරුම් ගන්න ඕන. දැන් මේ ඇහැ හරි කන හරි කියන්නේ උපකරණයක් කියලා හිතන්න. මම ගත්තේ රේඩියෝ එකක්. රේඩියෝ එක දැම්මහම මොකද වෙන්නේ? සද්ද ඇහෙනවා. දැන් අපිට ඇහෙන්නේ රේඩියෝ එක උපද්දන සද්දද එළියෙන් එන සද්දද?
රේඩියෝ එක උපද්දන සද්ද විතරයි.
එළියෙන් එන සද්ද ඇහෙනවා නම් රේඩියෝ එකක් ඕනද? නෑ. රේඩියෝ තරංග ටික ඇහෙනවද? නෑ. මේ උපකරණෙන් රේඩියෝ කියන උපකරණයෙන් සද්ද සකස් කරලා දුන්නාම තමයි ඇහෙන්නේ. නේද? ඒ වගේ තමයි මේ කන කියන උපකරණය රේඩියෝ වගේ. ඒතර කණෙන් ශබ්ද විපැද්දුවාම ඒ ශබ්දේ තමයි මනසට දැනෙන්නේ, හිතට ඇහෙන්නේ. හරි? ඒක තමයි මම කියේ අර ශබ්ද චිත්‍රයක් ඇඳලා දෙනවා. ඒ චිත්‍රය දකින්න පුළුවන් හිතට. රූපේ දැන් ඇහෙන් වර්ණ චිත්‍රයක් ඇඳලා දෙනවා. ඒක දකින්න පුළුවන් හිතට. ඒ දකින හිත තමයි චක්කු විඥාන සිත. ඇහැ අඳින චිත්‍රයේ දකින හිත චක්කු විඤ්ඤාණ. කන අඳින චිත්‍රයේ දකින්නේ සෝත විඤ්ඤාණ. තේරුණා නේද? නාසය අඳින චිත්‍රයේ දකින්න පුළුවන් ගහන විඤ්ඤාණ. දිව අඳින චිත්‍රයේ දකින්න පුළුවන් ජීවහා. අනිත් විඤ්ඤාණ වලට ඒක පේන්නේ. හරි? ඒකට අදාළ විඤ්ඤාණයක විතරයි මේ චිත්‍රයේ දකින්න පුළුවන්. එතකොට මේ ආයතන ටිකෙන් කරන්නේ අර ඒ හිතට ආරමුණු කරන්න පුළුවන් චිත්‍ර සටහන ඇඳලා දෙන්න. නෑ නෑ. දැන් ඔය චිත්‍ර මට්ටම තමයි ඒ අදාළ විඥාණයට පේන්නේ. එතකොට ඒ චිත්‍රයේ තියෙන එළියද නෑ ඒක තේරුම් ගන්න මේ ආයතන වලින් ඇඳලා දීපු එක හරි ඒක හරියට අපි දැන් ෆිල්ම් හෝල් එකක වාඩි වෙලා ඉන්න ස්ක්‍රීන් එක බලාගෙන දැන් ප්‍රොජෙක්ට් කරනවා නේද ස්ක්‍රීන් එක එතකොට මේ ප්‍රොජෙක්ට් කරන එකනේ බලන්න පුළුවන් අන්න ඒ වගේ දකින්න මේ ඇහැ ඇහෙන් අර චිත්‍ර සටහන ප්‍රොජෙක්ට් කරනවා ස්ක්‍රීන් එකට ඕක තමයි හිතට දකින්න පුළුවන් ඒ හිත කියන්නේ චක්කු විඤ්ඤාණය. ඒ වගේ කන කියන ප්‍රොජෙක්ටරෙන් ස්ක්‍රීන් එකට ප්‍රොජෙක්ට් කරන ටික ඒ ශබ්ද චිත්‍රය ඒක පේනවා සෝත විඤ්ඤාණය කියන හිතට. පැහැදිලිද? ඒ වගේ ආයතන පහම ෆිල්ම් හෝල් පහක් කියලා හිතන්න. චිත්‍රපටි පහක් වෙන්නේ. හරි? එක හෝල් එකේ ස්ක්‍රීන් පහක් තියෙනවා කියලා හිතන්න. අපි ඔළුව හැරෙව්වොත් තව එකක් වෙනවා. මේ පැත්තට හැරෙව්වොත් තව එකක්. මේ පැත්තට තව එකක්. නේද? ඒ වගේ මේ ආයතන පහෙන් අපට චිත්‍රපටි පහක් පෙන්නන. එකක තියෙන්නේ ශබ්ද වලින් අඳින චිත්‍රය. එකක තියෙන්නේ වර්ණ වලින් අඳින චිත්‍රය. එකක තියෙන්නේ ගඳ සුවඳෙන් අඳින චිත්‍රය. තව එකක රසෙන් අඳින චිත්‍රය. තව එකක ස්පර්ශ වලින් අඳින චිත්‍රය. තේරුණා? විශේෂ කතාව හොයාගන්න කලින් මේගොල්ලෝ කරන වැඩේ තේරුම් ගන්නකොට එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන ඔන්න උපමාවක් දෙනවා බිත්තර කටුවක් ඇතුලේ අපි ඉන්න බිත්තර කටුව ඇතුලේ ඉන්නකොට එළිය පේනවද නැහැ හරි මේ සසර යන සත්‍යය බිත්තර කටුවක් ඇතුලේ ඉන්නේ බිත්තර කටුව තමයි ආයතන හය සලාය එතකොට කටුව ඇතුළට අර චිත්‍රපටිය වගේ ප්‍රොජෙක්ට් කරලා දෙනවා. කවුද? ආයතන. එතකොට ඇතුළේ ඉන්න කෙනාට පේන්නේ අර ස්ක්‍රීන් එකේ වැටෙන ටික විතරයි නේද? එතකොට අපි හරියට ඔන්න ඔය බිත්තර කටුව ඇතුළේ ඉන්න සතෙක් වගේ. කටුව ඇතුළට පෙන්වන්න 6 දෙනෙක් ඉන්නවා. ප්‍රොජෙක්ටර්ස් 6ක් තියෙනවා. මේ 6 තමයි මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස. කියලා කියන්නේ. දැන් අපි ඔන්න ඔය චිත්‍රපටි හය බල බල ඉන්න. ඔය හය බැලුවට දැන් බලන එක්කෙනා තමයි හිත කියලා කියන්නේකෝ. නේද?
එයා තමයි බලන්න ඕන.
එයානි බලන්නේ. එයා ඔන්න එකක් බලලා කියනවා අන්න මං එළියේ තියෙන දේක් දැනගත්තා. දැන් ස්ක්‍රීන් එකේ කොළපාට වැටෙනවද? අර අර එළිය කොළපාට තියනවා කියලා කියන්නේ කවුද? මේ විතර කටුවේ ඇතුලේ ඉන්න හිත. එයා දැකලා තියෙන්නේ මේ ප්‍රොජෙක්ට් කරපු එක. ඇඳලා දීපු චිත්‍රය. එයා හිතන්නේ මං එළියේ තියන දේ දැනගත්. ඔයගේ වැඩක් නේද අපි ඇහෙන් කරලා තියෙන්නේ. කණෙන් කරලා තියෙන්නේ. එතකොට තේරුම් ගන්න මේ ආයතනෙන් උපද්දපු එක තමයි දැනගෙන ආයතනෙට එළිය තියෙන දේ දැනගන්න විදිහක් නැහැ මේ විස්තර කටුව ඇතුලේනේ ඉන්නේ දැන් කටුවෙන් එළිය ඒවා දැනගන්න විදිහක් නැහැ ප්‍රොජෙක්ටර්ස් 6 තමයි ඊළඟට හොයන්නේ දැන් පළවෙනි දේ දැනගන්න ඕන කටුව උපකරණ ආයතන 6 කියන්නේ කටුව. හරි? එතකොට ආයතන 6න් උපද්දපු දේවල් තමයි මේ වෙනකන් දැනගෙන. එකයි කියන්නේ මේ ලෝකයේ තියෙන්නේ තමයි. මේ බඹයක් පමණ ශරීරය තුල. එළිය නෙවෙයි. අපි මෙච්චර කල් දැනගත්තු ලෝකය. හරිද? මොකද ආයතන 6 හරහමයි දැනගෙන තියෙන්නේ. නේද? එළියට ගිහිල්ලා නැහැ. දැන් පේනව නේද ඔන්න බාහිර දෙයක්ද දැනගත්තේ ආයතනෙ උපද්දලා දීපු දෙයක් ආයතනෙ උපද්දලා දීපු දෙයක් මේ ඉතින් ඇහැ පාවිච්චි කළත් කන පාවිච්චි කළත් ඇහි හැකියාවනුව උපද්දලා දීපු වර්ණ සටහනක් දැක්ක කනේ හැකියාවනුව උපද්දලා දීපු ශබ්ද සටහනක් දැක්ක නේද ඒක දැක්කට අපි නිකන් ඉඳලා නැහැ හිත හිත වැඩ ඇතුලේ ඉන්න. මම ඕක බලලා තව කෙනෙකුට කතාව කියනවා. අපි කරන්නේ මේකට එකක් අහලා ඔක තව පෝර දාලානේ තව කෙනෙකුට කියන්නේ නේද? අන්න ඒ වැඩේ කරනවා හිත. එයා තමයි මන ආයතන. ඒතර මන ආයතනෙන් තමයි කියන්නේ ඔය අන්න එළියේ මෙහෙම කෙනෙක් ඉන්නවා. මෙහෙම දෙයක් තියෙනවා. එයා බලන්නේ මේ චිත්‍රපටිය බලලා කියනවා ඇත්ත විදිහට කියනවා. ඒක තමයි මනින් කරන්නේ. ඒවට කියනවා සංස්කාර. මොකද සංස්කරණයක් කරලා නේද දෙන්නේ? නේද? හදලා
දෙන්නේ.
ඔව්. විඥාන මට්ටමින් කරනවා කරන දේ කර්ම නෙවෙයි. චක්කු විඥානෙට කෘත්‍යයක් තියෙනවා. ඒ වුණාට ඒක කර්ම නෙවෙයි. චක්කු විඥානෙට පුළුවන් වර්ණ සටහනක් පෙන්වලා දෙන්න විතරයි එයාගේ ඇත්ත තත්ත්වය. හැබැයි එයා මේ එළිය තියෙන දේක් දැක්කා කියලා ඊළඟ විඥානේ තමයි කියන්නේ. මනෝ විඥානේ. ඒක තේරුම් ගන්න දැන්. මොන චක්කු විඥානෙට කියාව තියෙන්නේ ඇහැ උපද්දලා දෙන වර්ණ සටහන දකින්නනේ. නේද? ඒ උනාට දැන් ඇත්ත தත්ත්වය ඕක උනාට එයා කියන්නේ මොකද්ද? එළියේ තියෙන වර්ණ සටහන මේ ඇහෙන් දැනගත්තා. හරි? හැබැයි ඒක මනෝවිඤ්ඤාණයෙන් තමයි ඔක බාර ගන්නවද නැද්ද කියන එක තියෙන්නේ. ඔය කියන කතාව ඔය එළියේ තියෙන දේක් දැක්කා කියන එක පිළිගන්නවද? ඇහැ උපද්දලා දීපු දේ දැක්කා කියන එක පිළිගන්නවද කියන එක මනෝවිඤ්ඤාණය. තේරෙනවද? අරයා මොනවද කිව්වා? කවුරු හරි ඇවිල්ලා අපිට කේලමක් කියනවා. නේද? වටේ ඉන්නේ කේලම් තියනයි. දැන් මේ මේක අහන්නකෝ. දැන් කවුරු හරි ඇවිල්ලා මකක් හරි කියනවා. කියන්නේ කේලමක් නේද? දැන් කියන එක්කෙනාගේ වැඩේ කියන්නේ. අහන එක්කෙනාට පුළුවන් එයා කියන දේ ඇත්තම කියලා බාර ගන්නත් පුළුවන්. නැත්තම් පොඩ්ඩක් හොයලා බලලා එයා දන්නේ මෙච්චරනේ, එයාට කියන්න පුළුවන් මෙච්චරයි කියලා දැනගන්න. එතකොට මනෝවිඤ්ඤාණයට පුළුවන් වැඩ දෙකක්. චක්කු විඤ්ඤාණය තමයි කියන්නේ. කියන එක අහන්නේ මනෝවිඤ්ඤාණය. ඔව්. විඤ්ඤාණය මායාකාරයි. ඒ වුණාට මායාකාරයට අපිට බනින්න බෑ. මැජික් කාරයෙක් පිටියට එයාට බැනලා හරියන්නේ නැහැ. රැවටෙන කෙනාටයි බනින්න ඕනේ. මැජික් කාරයා මැජික් පෙන්නුවට කෙනෙකුට රැවටෙන්නත් පුළුවන්, කෙනෙකුට ඒක කරන හැටි දකින්නත් පුළුවන්. ඒ කාටද බනින්නේ? මැජික් කාරයටද බනින්නේ රැවටෙන කෙනාට? ඉතින් එයාට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒවා human rights. ඕන දෙයක් බොරු හරි ඇත්ත හරි කියන්න අපිට පුළුවන්. ගහන කෙනා දැනගන්න ඕන. ඔව්, සිහි බුද්ධියෙන් අහන්නත් පුළුවන්, මෝඩෙක් වගේ අහගෙන ඉන්නත් පුළුවන්. දැන් අපි මෙච්චර කල් කරලා තියෙන්නේ මෝඩෙක් වගේ අහගෙන ඉඳලා ඒක පිළියෙලා. ඒ හින්දා තමයි සසර යාවේ.
නමුත් චක්කු විඤ්ඤාණ මැත්තේදී ඒ වගේ රවටිකාර අදහස දෙනවා නම් දික්කේ දික්කමත් නම් කෙනා බස එන්න බැහැ.
ඒක ඉන්නේ මතක තියාගන්න. ඒක තමයි කිව්වේ රැවටෙන්නේ කවුද? දෙවෙනි හිත. මනෝවිඤ්ඤාණය. ඒ කියන්නේ කර්ම කරන්නේ චක්කු විඤ්ඤාණය නෙමෙයි. මනෝවිඤ්ඤාණය. ඒක තේරුම් ගන්න.
ඒක තමයි
අපේ චක්කු විඤ්ඤාණයට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක බාරගත්තොත් තමයි කවුරු හරි අහුවෙන්නේ. ඒක කර්මයක් වෙන්නේ මේ විදිහට කෙනෙක් බාරගත්තොත්. නෑ, ඒක තමයි මේ කියන්නේ. සංකාරයන් නෙවෙයි. කර්මයන් නෙවෙයි ඒක. හරිද? කර්මයක් කරන්නේ මනෝවිඤ්ඤාණ. ඒක මුලාවෙන් බාර අරන් මොනවා හරි හිතුවොත්, කිව්වොත්, කළොත් ඒක කර්මයක්. හරිද? දැන් එහෙන් පෙන්නන එකේ හිතට කරන්න පුළුවන් වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි කියන දේ ඒ විදිහටම බාර අරන් ආ ඇත්ත තමයි කියලා ඒ අනුව හිතනවා කියනවා කරනවා. ඒක තමයි අපි මෙච්චර කල් කළේ. හරි? ඒ සංසාරේ යන විදිය. ඔකට තව ගැඹුරින් කියනවා නම් ඔකට කාලියෙන් කියන්නේ අபிසංකරණ. අලුත් කර්ම කරන. හරි? විපාක දෙන කර්ම කරන. හරිද? හැබැයි මනෝවිඤ්ඤාණයට එහෙම්මම කරන්න කියලා නීතියක් නැහැ. මෙයාට ඕන නම් පුළුවන් අර යකි ඇත්ත ඇති හැටි දකින්න. එයා එහෙම මේ එළිය තියනවා කිව්වට එයා දැකලා තියෙන්නේ මේ මේ ප්‍රොජෙක්ට් කරපු දෙයක්. එයාම උපද්දපු එකක්. කියලා එහෙම හිතලත් මෙයාට ක්‍රියා කරන්න පුළුවන්. ඒවා කර්ම රැස් කරනවා නෙමෙයි, ඒවා කර්ම ක්ෂය කරනවා. කර්ම ක්ෂය කරනවා. ඒකට තමයි පයෝග අபிසංකාර කියලා කියන්නේ. වෙනනම් පැහැදිලිද? චක්කු විඥාණයට පෙන්වන්න පුළුවන්. පෙනීමක් සිද්ධ කරන එක තමයි චක්කු විඥාණයේ වැඩේ. හැබැයි පෙනීම කරද්දී එයා දෙකක් ගැනත් කියනවා. ඔය එළියේ තියෙන වර්ණ රූපේ මේ පැත්තේ ඇහෙන් දකින්න කියන මට්ටමකට එයා ගේනවා. ගෙනාවට තාම ඒක කවුරුත් බාර අරන්නේ නැහැ. එයා කියනවා විතරයි. පිළි අරගෙන නැහැ තාම. එතකොට ඒක පිළිගන්න ඉන්නේ දැන් මනෝවිඤ්ඤාණයනේ. එයාට කැමති නම් ඒ කියන දේ ඒ විදිහටම අන්ධව පිළිගන්න පුළුවන්. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරයෙන් බාර ගන්න. එහෙන් බාරගත්තොත් වෙන්නේ ඇහැකුත් තියෙනවා, ඇහැට දකින්න රූපේ එළියේ තියෙනවා කියලා ඒ සම්බන්ධව ඔන්න එළියේ තියෙන රූපේ ගැන දැන් හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන්. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. මේක එතකොට ඒක දැන් ඇත්ත ඇති හැටි නොදැනනේ කරන්නේ, අවිද්‍යාවෙන් නේ කරන්නේ. අතට අවිද්‍යාපත්‍ය සංඛාර. මේක මනෝවිඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය නෙමෙයි. එක තේරුම් ගන්න. මනසංකරණය. ඒ චක්කු විඤ්ඤාණය කියන එක කර්ම නෙවෙයි. එහෙම පෙන්වන මට්ටමක් විතරයි. ඒක කර්මයක් බවට පත් කරන්නේ මනෝ. හැබැයි මනෝ විඤ්ඤාණයට පුළුවන් ඕක කර්මයක් බවට පත් කරන්නත් පුළුවන්, පත් නොකර ඉන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ අතන අරය කියන එකේ ඇත්ත දකින්නවද නැද්ද කියන එක. කිව්වේ නෙමෙයි, ඇහුවේ ඕක. මම නම් ඕක කියලා තියෙනව හැමදාම. ඔයාලට අද තමයි ඒක ඇහිලා තියෙන්නේ. දැන් ඒක තේරුණාද? පැහැදිලි නැත්තම් අහන්න. චක්කු විඤ්ඤාණේ චක්කු විඤ්ඤාණේ අහිංසකයි. කොහොමද? මම හැමදාම කියන්නේ මැජික් කාර්යය හරි අහිංසකයි. චක්කු විඤ්ඤාණේ මැජික් කාර්යය. මැජික් කාර්යය අහිංසකයි. පවක් පැනවා කියලා ඒගොල්ලන්ට පැනලා හරියන්නේ නැහැ. රැවටෙනවා කියලා Tamanට පැනගන්න. දැන්
චක්කු විඤ්ඤාණ මැත්‍රේ අවිද්‍යාවක් නැහැ. චක්කු විඤ්ඤාණ මැත්‍රේ අවිද්‍යාවක් නැහැ.
ඔව්.
එතකොට අවිද්‍යාවක් නැත්නම් චක්කු විඤ්ඤාණය කියන්න යන්න ඕනේ නැහැ. මනෝ විඤ්ඤාණයට මේ මම මෙහෙම රූපයක් දැක්ක එළිය කියන එකක් දැක්කා කියලා. මනෝ විඤ්ඤාණය තමයි එහෙම කරන්නේ. මම කියන්නේ.
අවිද්‍යාවක් තියෙන ඕනේ.
මනෝ විඤ්ඤාණය තමයි
මේක. නෑ. ඔක තේරුම් ගත්තේ නෑ මං කියන කතාව. ඔක්කත් ඔය කියන කතාව වැරදි ඈ. ඒක අපි ඕනනම් පස්සේ කතා කරමු. හරි.
සෝ මේකත්
මොකද්ද ප්‍රශ්නේ?
සතර මහා ධාතු හේතු
ප්‍රත්‍යය. ඒ ධාතුකට මම එනවා පස්සේ. වැඩයි. සතර මහා ධාතු කතාවට මම එනවා. දැන් ඉස්සෙල්ලා මේ කතාව ඉස්සෙල්ලා පැහැදිලි කරගන්න.
ගස.
මම ආයේ කියන්නම් මේක පැහැදිලි නැත්නම් අහන්න. චක්කු විඥාන මට්ටම කියනකොට දැන් දැනගන්න ඕන ඇහෙන් උපත්පු රූපේ. ඒක තමයි අර වර්ණ චිත්‍රය කියන්නේ. හරි. ෆිල්ම් එකේ ප්‍රොජෙක්ට් එකේ දැන් ප්‍රොජෙක්ට් කරන. හරිද? දැන් ෆිල්ම් එක හදනගෙන කොහොම හරි හදලා ස්ක්‍රීන් එකට ප්‍රොජෙක්ට් කරන. ඕක දකින මට්ටම තමයි චක්කු විඤ්ඤාණ මට්ටම. දැන් ඕක බලාගෙන හිටියත් එයාට කරන්න පුළුවන් ඒක දකින එක. ඒ වුණාට එයා කියන්නේ වෙන දෙයක්. ෆිල්ම් එක බලබලා ඉඳලා එයා කියනවා එළියේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒක දකින්න මේ පැත්තේ ඇහක් තියෙනවා. කියන මට්ටම තමයි චක්කු විඤ්ඤාණ. තව විදිහට කිව්වොත් ඇහැකුයි රූපෙකුයි තියෙනවා කියන කතාව කියන්නේ චක්කු විඤ්ඤාණ. පැහැදිලිද? දැන් කනකුයි සද්දෙකුයි තියෙනවා කියලා කියන්නේ කවුද? සෝත විඤ්ඤාණ. හ්ම්. ඒකයි ඒකට සෝත විඤ්ඤාණ කියන්නේ. නැත්තම් නිකම් විඤ්ඤාණ කියන්න පුළුවන්. සෝත විඤ්ඤාණයෙන් කියන්නේ කනකුයි කනට අරමුණු වෙන සද්දෙකුයි තියෙනවා. චක්කු විඤ්ඤාණයෙන් කියන්නේ ඇහැකුයි ඇහැට අරමුණු වෙන රූපකුයි තියෙනවා. තියෙන බව නිකම් පෙන්නුම් කරනවා. කියනවා කියනකොට තේරුම් ගන්න ඒ වගේ පෙන්නනවා. හරිද? පෙන්නුවට දැන් ඕක බාර ගන්න ඉන්නේ කවුද? හිතනේ මනෝ විඤ්ඤාණයනේ. මනෝ විඤ්ඤාණයට ඕක බාර ගන්න දෙවිදියක් තියෙනවා. එකක් තමයි එළියේ රූපයක් තියෙනවා ඕක දකින්න ඇහක් තියෙනවා කියලා මේ චක්කු විඤ්ඤාණය කියන කතාව එහෙමම පිළිගන්නේ. අනිත් එක තමයි නෑ නෑ චක්කු විඤ්ඤාණයට ඔය ස්ක්‍රීන් එකේ ඇහැ හදලා දෙන එක උපද්දලා දෙන එක දකින්න විතරයි පුළුවන්. ඊට අමතරව දෙයක් කරන්න එයාට බෑ කියලා දකින්න. හරිද? ඔය දෙවිදිහට දකින එකේ තියෙනවා යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන එක. එතකොට අපි සාමාන්‍යයෙන් ඉන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ එළියේ රූපයක් තියෙනවා ඒක දකින්න ඇහක් තියෙනවා කියලා පිළිගරන් පිළිගන්න මට්ටම. ඒ පිළිගන්න මට්ටම අයෝනිසෝ මනසිකාරය. එතකොට මනසෙන් මොනවා හරි ඒ ගැන හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒක අලුත් කර්මයක්. ඒකට කියනවා කර්ම රැස් කරනවා කියලා. ඒ කර්මයක් කියන්නේ ඕවට විපාක දෙනවා. හරිද? දැන් අපි අතන යම් මට්ටමකට ඇත්ත දැක්කොත් චක්කු විඤ්ඤාණයට පුළුවන් ඇහැ උපද්දලා දෙන මෙන්න මේ චිත්‍රය දකින්න විතරයි. එළියේ බාහිරයක් දකින්න එයාට බෑ. හරි? එතකොට ඇහැ උපද්දලා දීපු දෙයක් එයා දැකලා විතර. කිව්වොත් දැන් එළියේ තියෙන දෙයක් ගැන හිතන්න කියන්න කරන්න යනවද මෙයා? නෑ. එතකොට කර්ම කරන්නේ නැහැ. ඒකට කියනවා කර්ම ක්ෂය කරනවා කියලා. හරි? ඒකට තව වචනයක් කියනවා පයෝගාලි සංකාර කියලා. හැබැයි මේ දෙකම කරන්නේ කවුද?
මනෝ.
දැන් මේ වෙනකම් මතක තියාගන්න චක්කු විඤ්ඤාණය අලුත් කර්මයක් කරලා නැහැ. ඒක පරණ එකක විපාක මට්ටමක් විතරයි. චක්කු විඤ්ඤාණය. හරි? විපාක මට්ටමක් වුණාට එයාගේ තියෙන මුලා කරන ගතියක්. ඒ මුලා කරන ගතිය නැති වුණා නම් මනෝ විඤ්ඤාණය මුලා වෙන්නේ නැහැ. එහෙමද? මුලා කරන ගතිය තියනවා කියන්නේ මුලා කළා නෙවෙයි. ඒ කියන්නේ දැන් මැදිකාරයගේ තියෙනවා මුලා කරන ගතියක්. හැබැයි මුලා වෙනවද නැද්ද කියන එක මැදිකාරයටයි තියෙන්නේ. මැජික් ෂෝ එක බලන කෙනාටයි මුලා වෙනවද නුවණින් බලනවාද කියන එක තියෙනවා. තේරුණාද? කොයි විඤ්ඤාණයද? චක්කු විඤ්ඤාණයද මනෝ විඤ්ඤාණයද? ඔබ තේරුම් නැත්නම් ආයේ අහගන්න දැන් චක්කු විඤ්ඤාණයට පුළුවන් ඇහැ උපද්දලා දෙන යම් කිසි ස්වභාවයක් දකින්න. ඒක පැහැදිලිද? ඒක දැකීම අලුත් කර්මයක් නෙවෙයි. චිත්‍රපටිය බලන එක අලුත් කර්මයක් නෙවෙයි. හරිද? චිත්‍රපටිය බලන ගමන් ඔන්න එළියේ මොකද්ද වෙනවා කියලා කියනකොට එහෙම පිළි අරන් ඒක ගැන හිතන්න ගියොත් කියන්න ගියොත් කරන්න ගියොත් ඒක අලුත් කර්මයක්. ඒක මනෝ විඤ්ඤාණයකට. ඒක චක්කු විඤ්ඤාණයකට නෙමෙයි. චක්කු විඤ්ඤාණයකට චිත්‍රපටිය බලන එක විතරයි. බැලුවට ඒකේ ඉතුරු කරනවා මුලා කරන මට්ටම. මුලා කරන මට්ටම තමයි අර එළිය දෙයක් වෙනවා කියලා නිකන් සංඥා මට්ටමක් ඉතුරු කරනවා මනෝ විඤ්ඤාණයට බාර ගන්න. ඒ බාර ගන්නවද නැද්ද කියන එක මනෝ විඤ්ඤාණය. හරි? එතකොට එතන තමයි කර්ම සිද්ධ වෙන්නේ. දැන්වත් පැහැදිලිද? තාම නැද්ද? දිත්තේ දිට්ඨමත් තමයි එකට දැම්ම උත්තරේ දෙන්න පුළුවන්. ඒක තේරෙයිද මන්ද? තේරුම් ගත්තොත් නියම් දකින්න පුළුවන්. ඔය චක්කු විඤ්ඤාණ මට්ටම කරනදී ඇත්ත ඇති හැටි දැක්කනම් දිත්තේ දිට්ඨමත් තමයි. එයාගේ හැකියාව මෙච්චරයි. මොකක්ද හැකියාව? එහේ උපද්දලා දෙන අර චිත්‍ර සටහන දකින්න. එතකොට ආයේ එළිය දෙයක් මනවන්නේ නේද? එළිය දෙයක් පැනෙන්නේ නැත්තම් ඇතුලේ දෙයකුත් පැනෙන්නේ නැත්තම් මේ ස්ක්‍රීන් එකේ වැටෙන දේ විතරක් දැක්කනම් අන්න දිත්තේ දිට්ඨිය. තව තව විදිහට විස්තර කළොත් දැකීමට අමතරව බාහිර දෙයක් පැනෙන්නේ නැත්තම් අභ්‍යන්තර දෙයක් පැනෙන්නේ නැත්තම් පනෝන වැඩ ටික නැවැත්තුවා නම් දිත්තේ දිට්ඨියම පෙනීම කියන සිද්ධිය විතරයි. දැකීම කියන සිද්ධිය විතරයි. ඊට අමතරව මොනව හරි කළොත් දිත්තේ දිට්ඨමත් තන් නෙවෙයි. තේරෙනවද? ඒක මම කිව්වට ඔක ගැඹුරුයි. මම අහපු හින්දා මම කිව්වේ. සද
රූපේ කියන අපේ මම ගහම ගම දැන් 60යි. ඒකේ වර්ණයයි තියෙනවා. ඒතර දැන් මේ එහෙම අපි ගත්තොත් එක්ක වර්ණයද තියෙන නැත්නම් අපේද පාට දැන් අපි කොහොමද දැන් මේක
ඒක තමයි මේ හොයන්න කියන්නේ. ඒක නොවනින් හොයන්න. ඒක තමයි තව කෙනෙක්ගෙන් අහලා හරියන්නේ නැහැ. මම පරීක්ෂණය කරන්න.
එහෙම අක්ෂරයක වගේ අර වගේ දල සටහනක් විතරයි එන්නේ.
ඒක දැන් පරීක්ෂා කරන්න.
හරි ඒ වගේ දල සටහනක්
තමයි කියනකට ඕක පිළිගත්තට බෑ. කොහොමද පරීක්ෂා කරන්නේ? දැන් අපිට කොළ පාට පේනවා. එතකොට කොළ පාට ගහට ආйти දෙයක්ද ඇහැ උපද්ද
පිළිගන්න.
පරීක්ෂණයක් කරන්න කිව්වනේ කණ්ණාඩියක් දාලා බලන්න කිව්වනේ.
හරි. අපි කියනවා එතකොට වර්ණයක් තියෙනවා. ඒ වර්ණය මොකක් හරි අපේ දාපු නමක්ද වර්ණ කොළ පාට කියලා නැත්නම් ඒ රූපෙම තියෙන වර්ණයක්ද අපිට දෙන්නේ.
නෑ නෑ. අපි දාන එක අපේ දැනුම මට්ටමනේ. වා සිංහල ඉගෙනගෙන ඉඳ කොළ පාට. ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා නම් සුද්දෙක් හිටියම ග්‍රීන්. ඒ වචනේ නෙමෙයි යතන ප්‍රශ්නේ. ඔය කියන දේ එළිය තියනවාද ඇහැ උපද්දලා දෙන්නේ. ඔන්න ඔතනයි තේරුම් ගන්න.
වර්ණයක් තියනවා කියලා.
ඔය වචනේ දාපු මොකක් හරි දෙයකටනේ වචනේ දැම්මේ. අරමුණකටනේ. ඔය අරමුණ තියෙන්නේ බාහිරයේද? නැත්තම් ඇහැ සකස් කරලා දීපු දෙයක්.
බාහිරේ තියෙන වර්ණයනේ අපි ගන්නෙ මෙහාට.
ඒකම තමයි මම. බාහිරේ තියෙන වර්ණයක ගත්තා. එහෙනම් කණ්ණාඩිය දැම්මම අකුබාටත් බාහිරෙන්ද ගත්තේ?
කණ්ණාඩිය කියන එක අමතර මේකක් දාලා බලන එකක්
නේද? දැනටත් දාගෙන ඉන්නේ ඔය. මේක ගලවන්න විදිහක් තමයි මේ කියන්නේ. දැන් කොළපාට දකින්නෙත් අපි මේ එකක් දාගෙන.
කොළපාට කියන්නේ ලෝකේ නෑ.
හරිද?
දැන්
ඇහැ පෙනුනේ නැත්නම්
ඇහැ පෙනුණු පාටයි
අහගන්න. ඇහැ පෙනුනේ නැත්නම් කොළ පාටක් ගැන කතා කරවයිද? නෑ. එතකොට ඇහැ හදලා දීපු එක තමයි ඔය දැකලා. කැමැති වුණත් අකමැති වුණත් ඒක එහෙම තමයි. එතකොට අපි මෙච්චර කල් පිළි අරන් තියන්නේ එළිය තිබුණ එක දැක්කා කියලා. ඔය මතක් කරගන්න වතුරට එබෙන බල්ලව. මෙච්චර කල් බල්ලා දැකපු විදිහට තමයි අපි දැකලා තියෙන්නේ. එළියේ ඉන්න බල්ලමයි ඔය තේින්නේ කියලා හිතන. ඒ වුණාට ඇත්ත ඇත්ත ඒක නෙවෙයි. ඌ දන්නේ නැහැ කියලා ඇත්ත වෙනස් වෙන්නේ නැහැ. නේද? අපිට පුළුවන් බල්ලගේ නොදන්න කම වෙනස් කරන්න. බල්ලා හිතාගෙන හිටියට වතුරේ බල්ලෙක් ඉන්න හින්දාමයි මෙහෙම පේන්නේ කියලා ඒක ඇත්ත ඇතියටි නෙවෙයි. අපි හිතාගෙන හිටියට ඔය එළියේ තියෙන කොළ පාටමයි පේන්නේ කියලා ඒක ඇත්ත ඇතියටි නෙවෙයි. හරි. ඔක ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ඒක ඇත්ත தත්ත්වේ අපි තේරුම් ගන්න ඕන ආයතනෙන් හැකියාව අනුව උපදලා දෙන දෙයක් තමයි මේ දකින්නේ. ඒක දැනට දකින්න ශක්තිය නැත්නම් තව ටිකක් කෝපගෙන විමසන්න. ඒක තමයි විදර්ශනයේ කරනවා කියන්නේ. මෙනෙහි කරනවා. එක එක විදිහට ඔක දදා පෙන්වන්නේ. ඔක අවබෝධ වෙනවා. ඒක අවබෝධ වුණ දවසට ඇහැගෙන කියපු එකමයි කනට කියන්න තියෙන්නේ. කන රේඩියෝ එක වගේනේ. ඈ? කනෙන් උපදින සද්දේ අහනවා මිසක් බාහිර සද්දය අහන්න බෑනේ. අයගේ නම ඇහැ. කන තේරුම් ගන්නවා නම් ඒකෙන් ඇහැට ගන්න. මේකෙන් උපදින සද්දේ අහනවා මිසක්. එළියේ තියෙන සද්දේ තරංගේ අහන්න බෑ. එයාගේ තමයි ඇහැට ඇහැ උපදින වර්ණය දකින්න මිසක් එළියේ තියෙන ස්වභාවයක් දකින්න බෑ. ඒ වගේ මේ ආයතන පහටම දාන්න. නාසයත් එහෙමයි දිවත් එහෙමයි කයත් එහෙමයි කියන්නේ. ඒක තමයි මූලික මට්ටම. ඕක පැහැදිලි නැත්නම් ඕක තව තව විනසන. මොකද එතනින් එහාට කියන ඒවා තේරෙන්නේ නැහැ ඔතන කඩාගත්තේ
නැත්නම්.
මනෝවිඤ්ඤාණය සංකාර කරන්නේ මනෝවිඤ්ඤාණයෙන් කියන එක දැන් පැහැදිලිද? පංචඋපාදානස්කන්ධ කියන්නේ මොකද්ද? මොකද්ද මොකද්ද අදහස් කරන්නේ මොකද්ද පංචඋපාදානස්කන්ධ කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඔය පහ බාර අරන්න පංචඋපාදානස්කන්ධ. පහ පිළි අරන්න පංචඋපාදානස්කන්ධ. ඉතින් බලන්න මගෙන් අහන්න එපා තමන් විමසන්නේ. දැන් ඒ පහ තියනවාද කියලා විමසන්න. ඔය පහ තියනවාද කියලා තමන් විමසන්න. දැන් රූපය බාර අරන්ද? දැන් රූපේ අර වර්ණ රූපේ අර ගහට අයිති කිව්වොත් රූපේ බාර අරන්ද නැද්ද? බාර අරන්. ඔකට කියනවා රූප උපාදානයි. තේරුණා? ඒක දකින්න ඇහැ කියන රූපේ. ඒක බාර අරන්ද නැද්ද? බාර. අනේ රූප උපාදානයි. තේරුණා? එතකොට ඒකෙන් එන වේදනාවක්. ඔකට කැමතිද අකමැතිද කියන එක ඒක නිසා ඇති කරන වේදනාවක් නේ. එතකොට ඒ වේදනාව බාර ආරම්භ නැද්ද? බාර ආරම්භ නැහැ. වේදනාව බාර ආරම්භ. ඊළඟට සංඥාවක්. දැන් පොල් ගහ වෙන් කරගන්න අපිට සංඥාවක් තියෙනවා නේද? අනිත් ඒවා. එතකොට සංඥාව බාර ආරම්භ නැද්ද? බාර. නැහැ උපාදාන. ඊළඟට මොකද්ද? ඒක ගැන හිතන චේතනා අදහස් ඇවිල්ලානේ සංකාර. නේද? එතකොට සංකාර උපාදාන. ඕක දැනගත් විඥානයක් දැන් පිළි අරන්නේ විඥාන උපාදාන ස්තන්. මනෝ විඥානේ හරි දැන් අර කියපු ටික පිළි අරන්නේ. නේද? රූපෙත් පිළි අරන්. මේ අහගන්න. ඒ රූපෙත් පිළි අරන්. ඒක නිසා වේදනාවක් පිළි අරන්. සංඥාවක් පිළි අරන්. හිත පුඩිකත් සංකාරත් පිළි අරන්. කවුද පිළිගත්තේ? මනෝවිඤ්ඤාණය. හරිද? එතකොට දැන් උපාදානස්කන්ධ පහම තියනා නේද? එළියේ තියෙන දෙයක් දැනගත්තා කියනකොට තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය හටා. හදලා ඉවරයි. අපි නොදන්න දේ තමයි දුක හටගත්තා කියන්නේ. ඒක කියන්නේ බුදුහාම. සංකිටේ පටිච්චෝපදායක් කන්ද දුක. අපි හරි සතුටු වෙනා අන්න එළිය ගහක් තියෙන. අපි සැක වෙන්නිනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔන්න දුක සකස් කර. ඒක දුක. අපට පේනවද දුක කියේ? නෑ. ඒ බුදුහාමුදුරුවෝ තමයි ඒක පෙන්නන්නේ. ඕක සැක කියලා හිතුවට ඌ හදලා තියෙන දුක. තන ලෝකේ දකින්න මත්තම නෙමෙයි මේ ධර්මයන් ලෝකෝත්තර පැත්ත. තේරෙනවද? තවට දැන් ඒක අපිට තේරෙන්නේ නැත්තේ අපේ ප්‍රඥාව මදි හින්දා. මුලාව මෝඩකම හින්දා. හරි? එතකොට මේ මුලාවෙන් මිදෙන්නයි අපි ධර්මයක් අහලා නුවණින් විමසන්නේ. දුක දුක විදිහට පේනවා නම් අපි දැන් දුකෙන් නිදහස් වෙලා ඉවරයි. බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට දුක්ඛේ අඥාන මේ සසරේ යන සත්‍යය දුක්ඛේ අඥාන. ඉතින් දුක්ඛේ ඥානං ඇති කරගන්න අපි ධර්මයක් අහලා නුවණින් විමසන්න ඕනේ. කොහේම? දැන් ඒක තමයි භාවනාවක් සාර්ථක වෙනවා කියන්නේ ඔය අවබෝධය එනවනම්. ඔය අවබෝධය එන්නේ නැත්නම් ආ මං අර එලි දැක්ක හරි පාවෙවි හිටියා මේ ධානයේ වැඩුවා ඕක නෙමෙයි භාවනාවේ සාර්ථක. ඉතින් මේ ලෝකෝත්තර දර්ශනේ එන්න ඕන. මේක අවබෝධ වෙනවා. ඒකට තමයි මේ චතුරාර්ය සත්‍ය ගැන දැක්මක් තියෙන්න ඕන. දුක කියන්නේ මොකද්ද? ඊළඟට දුක හටගන්නේ ඇයි? දුක කියන්නේ මොකද්ද දන්නේ නැතුව ඉතින් දුක හටගන්නේ ඇයි කියලා කියන්න බෑනේ. උපාදානේ පංච උපාදානස්සන්දි කොහෙද තියෙන්නේ? දැන් පේනව නේද මේ ඇහෙන් චක්කු විඥාණයෙන් එක මනෝ විඥාණයෙන් ඒ විදිහටම බාර ගන්නකොට හදන්නේ පංච උපාදානස්සන්දි කියලා පේනව නේද?
ඒක නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ආරාසයට බාර ගන්නකොට පංච උපාදානස්සන්දි නිවිලා ඉවරයි.
ඔව්.
ඒකවත් නැවත පංච
දුකයි දුක්ඛ සමුදයයි දෙකම හදලා
ගන්නවා. උපාදානස්සන්දේ උපාදාන වීමක් සිද්ධ වෙනවා.
එහෙම දෙයක් නෙවෙයි. පංච උපාදානස්කන්ධ උපාදානය වෙනවා කියන්නේ. ඔව් උපාදානය කියන්නේ ඒකට කියන්නේ තණ්හාව වෙනවා කියලා. ඒ තණ්හාව තමයි ඊළඟ උපාදානය. තණ්හාව තමයි සම්බේ වුණා නම් නැවත පංච
උපාදානස්කන්ධයට උපාදානින්
නම් කියලා කතන්දරයක් තියෙනවා. පංච උපාදානස්කන්ධයේ තියෙනකොටම එතන උපාදානයක් තියෙනවා. ඊළඟට තව පංච උපාදානස්කන්ධයක් හදන්න ආයි තණ්හාව යෙදෙන්න ඕනේ. ඒක මත තව ගොඩක් හදන්න. එන්න සමුදය ඇති කරගන්න ආයි හැදේ අපනත් දුක තියෙනවා ඒ දුක මත ඊළඟට තණ්හාව අර සිද්ධානියට පුළුවන් ගැටදලා තව තව ඒ දුක් ඇති කරගන්න ඔය මේකේම පටිච්ච සම්පදායක් තියෙනවා අපි කතා කරලා ඇති දැන් ඔය තනින් තනින් ආයේ අහනකොට දැන් අපතන තේරුම් ගන්න දැන් ආයතනෙකදී දැන් ඔය විඥාන දෙක වෙන් කර ගන්නවා ආයතන විඥානේ මනෝ කොට ආයතන විඥානේ වරදක් නැහැ
මනෝ විඥානේ තමයි
ඒ කියන්නේ පේනවා කියන ගතියේ වරදක් නැහැ පේනවා කියන එකේ මුලා වෙලා හිතුවොත් එතනයි වරද තියෙන්නේ. තේරුණාද? ඇහෙනවා කියන එකේ වරදක් නැහැ. ඒක සෝත විඥාන මට්ටම. ඇහෙන එක ගැන මුලා වෙලා හිතුවොත් එතනයි වරද තියෙන්නේ. බාහිරයට දැන්.
මුලා වෙලා හිතුවා කියන්නේ උපාදානයේ සිද්දලා ඉවරයි.
ඉවරයි. මුලා වෙලා කියනකොට අවිද්‍යාව තියෙනවා, තණ්හාව තියෙනවා, උපාදානයි. තණ්හා දික්ති මාන කියන ටික තියෙනවා. හරි? ඒක මත ගොඩ නැගෙන තව තව කෙලෙස් ඕන කරන් නම් කරන්න පුළුවන්. අවිද්‍යාව. ඈ? ඔව් දැන් විඥාණයට විඤ්ඤය දෙයක් හදලා තියෙනවා. විඤ්ඤය කියන්නේ දැනගන්න පුළුවන් දෙයක් හදලා තියෙනවා. ඒකට ඒක අවිද්‍යාව මත කරන දෙයක්. හරි? දැන් ඒ විඤ්ඤය දේ බාහිරේ තියනවා කියන මට්ටමකට අපි ඇවිල්ලා තියෙනවා. කියන්නේ බාහිර ලෝකයක් බාර ගන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා මේ ලෝකයක් නැති තැනකට. දැන් නැති තැනක කියනකොට මුකුත් නැහැ කියලා ගන්න එපා. ඒක නෙමෙයි මේ කියන්නේ. අපි තියනවා කියලා හිතන ස්වභාවය තියනවා නෙවෙයි. ඒ කතාව මේ කියන්නේ. දැන් අන වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා කියනවනේ. අනේ ඉන්නවා කියන එක වැරදි කියලා මේ කියන්නේ. පෙනීමේ මත පේනවට අමතරව පේන දෙයක් බාහිරේ තියනවා කියන එක වැරදි. ඒක වැරදි කිව්වා කියලා මුකුත් නැහැ කියන්න හදනවත් නෙවෙයි. මොකද මුකුත් නැහැ කියන්නත් අපිට බෑ. මම ඉන්නේ විතර කටුව ඇතුලේනේ. ඒ එළියේ දෙයක් නැහැ කියන්න නුවණකුත් නැහැ. දැන් මේ කියන්නේ තියනවා කියන එක වැරදි. මොකද තියනවා කියන හැකියාවක් නැහැ එළියට ගිහින් නැත්තම්. එන්න. මේ කියන දේ වැරදි කියලා ඉස්සෙල්ලා පෙන්නන්න. එළියේ තියනවා කියලා කියන එක වැරදි. එයා කවදාවත් එළියට ගිහින් නැහැ. ඉතින් කොහොමද එළියේ තියෙනවා කියන්නේ? එන්න. විස්තර කටුවෙන් එළියට කවදාවත් ගිහින් නැතුව එළිය මොකක් හරි තියනවා කියනවා නම් ඕක මුලාවෙන්ම කියන වැරද්දක් නේ.
ඇතුලෙන් නම් පිට කියන්නේ.
ආ ඒක තමයි. අපර ඇහෙන් දකින්නවා කියන්නේ මොන ඇහැ උපද්දලා දෙන දේ දැක්කා මිසක් එළිය දෙයක් දැක්කා නෙවෙයි. ඔන්න ඔය ධර්මතාවය තේරුම් ගන්න. කනෙන් ශබ්දයක් ඇහුවා කියන්නේ කන උපද්දලා දීපු දෙයක් දැනගත්තා මිසක් එළිය දෙයක් දැනගත්තා නෙවෙයි. බැ අපි කුරුදු වෙලා තියෙන්නේ ඔය එළියේ තියෙන දෙයමයි දැනගත්තේ කියන්නේ. ඒක ඒ පුරුද්ද කඩන්න ඕන. පුරුද්ද මුලාවක්. මේ ලෝකයක් හදන එක මුලාවක්. හරි. ඒ කියන්නේ මේ දැනගත්ත ලෝකේ එළියේ තියෙනවා කියලා හිතන එක මුලාවක්. ඒ අර මිරිඟුව දැක්කා වගේ. මිරිඟුව කියනකොට පේන ගතියක් තියෙනවනේ. වතුර වගේ පේනවා. වතුර වගේ පෙනුනට වතුර තියනවා කිව්වොත් ඒක මුලාවක් නේ. වතුර වගේ පේනවා කිව්වට මුලාවක් නෙවෙයි. වතුර තියෙන හින්දාම මෙහෙම පේනවා කිව්වොත් ඒක මුලාවක්. හරි? අන්න ඔය කතාව මේ කියන්නේ. මේ පේන ස්වභාවය ඒක මිරිඟු ස්වභාවයක් පෙන්නු කරනවා. ඒක විඥාන මට්ටමේ කියන්නේ ආයතන විඥාන මට්ටමේ ගතියක්. මේ පෙන්නුම් කළාට ඕකට රැවටුන්නේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මිරිඟුව පෙනුනට ඔය පේන්නේ මිරිඟුව කියලා දැනගෙන ඕක දිහා බැලුවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. අරහේ වතුර හොයාගෙන දුවන්නේ නැහැ. තේරුණා?
දැන් කියන්නේ සර් තේරුම් ගන්න මේ කියන්නේ සර් දැන් ඇරෙහි අභ්‍යන්තර ක්‍රියාවලිය අභ්‍යන්තර ක්‍රියාවලිය බව තේරුම් නොගෙන මේක බාහිරයක දාලා සම්මුතියෙන් අල්ලගන්න
බලනවා. ඔය එක මට්ටමක් හද. ඔය සම්පූර්ණ නැත්තත් නෙවෙයි. මේ බාහිර ලෝකෙ මිදෙන්න මට්ටමක් විතරයි ඔය කියන්නේ. ඊට පස්සේ ඇහැ කියන එක මොකක්ද කියලා වෙනම හොයන්න
ඕනේ.
ඇහැ කියලා දෙයක් නැහැ. ඒක තමයි. දැන් අපි ඇහැ තියනවා කියලා දැනට පිළිගමු. කනක් තියනවා. එතකොට මේගොල්ලෝ උපද්දලා දෙන එක තමයි ඔය දැකලා තියෙන්නේ. එතකොට ඕකෙන් අපි මිදෙන්න ඕනේ බාහිරයි.
ඉස්සෙල්ල.
බාහිරෙන් තියනවා කියන එක ඉස්සෙල්ල කඩාගන්න.
ඒක බොරුවක් කියලා අපි තේරුම් කරගන්න
ඕනේ. ඔව්. ඔව්. ඒක තේරුම් ගත්තට පස්සේ තමයි ඊළඟ එකට යන්න පුළුවන්. ඒකයි මං කියුවේ අතන කඩා ගන්න ඉස්සෙල්ලා. එතන පොඩ්ඩක් ඉතුරු කරගෙන ඊළඟ එකට ගියත් ආයෙ පටලවා ගන්න. හරි. මූලික නුවණක් ගන්න ඕන මේ ආයතන හයෙන් නම් කවදාවත් බාහිර දෙයක් දැනගන්න බෑ.
ඇතුලේ නිර්මාණය කරන දේ තමයි අපිට දැනගන්න පුළුවන්.
ඔව්. එතන ආයතන වලින් උපද්දලා දෙන දෙයමයි දැනගන්න පුළුවන්. හරි. නැවෝ
කපෝදීක
හරි කිව්වට ආයේ අහනවා එළිය ගැන ප්‍රශ්න. ඒකයි මේ ඔක පැහැදිලි කරගන්න ඕනේ. හරි
සත පොඩි දෙයක් මට අහන්න ඕන ගණකන්න ඕන. සද පංච උපාදානස්කන්ධය කියලා අපි කියනවා. ඒක උපාදානේ තියෙනවනේ.
කොහෙද නැත්නම් උපාදාන කියන්නේ? තියෙනා කියන එක බාර අරන් තමයි එහෙම කියන්නේ. දැන් ඔය කියපු කරුණ පැහැදිලිද? දැන් බාහිර ලෝකය කියන එක මුලාවෙන්ම හදපු එකක් කියන්නේ. මේක පැහැදිලි නැත්නම් තව තව Tamanට තියෙනවා විදර්ශනය කරන්න. වහගත්තු දේ ගැන ආයේ ආයේ මෙනෙහි කර කර තව තව බලන්න තියෙනවා. මේක පැහැදිලි නැත්නම් ඕකම තව විමසන්න. තව තව ප්‍රශ්න කරන්න. හරි?
දැන් සමහරවිට
ක්‍රමටික මෙතෙන්ට පටලවන්නේ නැහැ. දර්ශනයේ ඉස්සෙල්ලා හදාගන්න. ඊට පස්සේ මොන ක්‍රමයක කළත් තමයි. මොන භාවනා ක්‍රමයකද කියන එකට තමයි. කොයි විදිහට කිව්වත් ඉතින් ඒ තමයි තේරුම් ගන්න එක. උපාදානය කියලා අදහස් කරන්නේ මොකක්ද වන්න නැතන එහෙද ගන්න වචනේ නෙමෙයි. උපාදානය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අදහස් කරන්නේ. අපි බාර ගත්තා, අල්ල ගත්තා, පිළිගත්තා, දැසගත්තා. නේද? අජ්ජෝසය චිත්ත. ඈ? යා රූපේ අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසය චිත්තතෝ උපජ්ජති නන්දි. යන් රූපේ නන්දි තද උපදාන. අන්න ඕක තමයි උපාදානය කියන්නේ. ඒතර ඒ යම් රූපයක සතුට වෙන ගතියක් තියෙනවා නම් ඕක තමයි උපාදානය. තේරෙනවා? එතකොට දැන් යම් රූපයක් ඇති වෙන්නේ කොහොමද? දැන් අපිට ඉස්සෙල්ලා ඇති වෙන්නේ එළිය තියෙන රූප. එතකොට එළිය රූපයක් බාර ගන්නවා කියන්නේ ඒකේ සතුට වුණා. අකමැති රූපයක් වුණත් ඉස්සෙල්ලා බාර අරන් තමයි අකමැති. නේද? තරහකාරයෙක් වුණත් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ තමයි තරහ ගන්න. නාලියල දැනගන්නේ කැමැත්තෙන්. හරි? ඒ රූපේ තිලි ගත්තට පස්සේ තමයි මේ කන්නගෙන තරහ වෙන්නේ. එතකොට යා රූපේ නම්දි තදූප දාන. එතකොට ඒ දැන් බාහිර රූපේ බාර ගත්තා කියන්නේ ඕක උපාදානේ වෙලා ඉවරයි. ආයේ ඕකේ.
දැන් අපි සිහියේ කියවනවා නම් පංච උපාදාන සම්බන්ධයෙන් කියන තර උපාදානය නෑ. උපාදානය දාන්න පුළුවන් නිසා තමයි පංච උපාදාන සම්බන්ධයෙන් කියන්නේ.
ඔතන දැන් මම ඔය වචන අල්ලගෙන ඉච්චර මෙහෙම කතා කරන්නේ නැමැති නෑ. ඔතන ඔයා අදහස් කරන්නේ මොකද්ද කියලා කිව්වොත් ඒක වචනේ වචේ උපාදානේ උපාදානේ නෙමෙයි. මේ තේරුම් ගන්නේ මොකක්ද? මොකද්ද ඔය උපාදානේ කියලා
කියන්නේ?
ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? පහෙන් එකක් ගන්නකො රූප උපාදාන. ඒකට උදාහරණයක් ගන්න. මොකක්ද ඒකට උදාහරණයක් ගන්න ඔය දැන් පොල් ගහ. හරි? උදේට පොල් ගහ එළියේ කියනකොට පොල් ගහ උපාදාන කරලා ඉවරයි. පැහැදිලිද? රූප උපාදාන. ඒක ඔච්චරයි කියන්නේ.
රූප උපාදාන ස්කන්ධය කියන්නේ ඒක උපාදානය රූපික උපාදාන ස්කන්ධය කියන උපාදානය නැත්ද උපාදානය දාන්න පුළුවන් නිසා.
දැන් කිව්වනේ පොල් ගහ බාර ගන්නකොට උපාදාන වෙලා නැහැ. තන උත්තරේ තියෙන නිකන් හිතුවට හිතන්න ඔය වචන ටික නැතුව පොල් ගහක් තියනවා කියලා පිළිගත්තා නම් උපාදානය කරලා හරිද? දැන් පොල් ගහ කියලා හිතුවේ මේ ඇහෙන් උපද්දපු එකට මුලාව හින්දා කියලා කිව්වා නම් පොල් ගහ උපාදාන කරලා නැහැ. එහෙනම් ඈ පොල් ගහ තියනවා කිව්වොත් තියනවා. උපාදානේ වුණ නැහැ කියන්නේ දැන් බාහිර රූපේ පිළිගත්තේ නැහැ නේ. වතුරට එගුණ බලලා ඔන්න එළියේ බල්ලෙක් ඉන්නා ගෙවොත් ඒ බල්ලව උපාදානය කළා. හරිද? දැන් අපි වතුරට ගිහලා අපි කියන්නේ නැහැ නේ යන වතුරේ ඉන්නවා කියලා. එතකොට උපාදානය කරලා නැහැ. ඒ වචන පස්සේ දාගන්නකො මම මේ තේරුම විතරයි මට ඕනේ. ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න. ඔගොල්ලෝ ඕන වචනයක් පස්සේ ඔකට දාගන්න. මම දැන් ඒ කෙලවර දැන්ම කතා කරන්න බෑ මේ මට්ටමේ ඉඳන් මේක කඩා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඈ? මේ වෙනසට එන්න පුළුවන් ඊළඟ දැන් ඔය මම එක මට්ටමක් නේ බාහිර ලෝකෙන් මිදෙන හැටිනේ ඔය කතා කළේ. තේරෙනවද? අභ්‍යන්තර ලෝකෙනුත් මිදෙනකොට ඔකට උත්තරේ තියෙනවා. දැන් අභ්‍යන්තර ලෝකේ ඉඳන් ඔය තාම අරකට උත්තරේ දෙන්න බෑ. කද අපි දැන් එළියේ රූපේ නැහැ කිව්වට මේ ඔය පෙන්වන්න ඇහක් හිටියනේ ඇහෙන් උපද්දලා දෙන්න නැත්තම් සද්දයක් අහලා දෙන්න කනක් කියලා දෙයක් තිබුණානේ
කියන දෙයක්
තාම එතන ඉන්නවා. ඒකයි මේක වර පියවරෙන් පියවර යන්න තියෙනවා. ඒක තව තේරුම් ගන්න. ඔව් මම ඔය බහිද්ධ ආයතන විතරනේ කතා කරන්නේ. ඒ වුණාට බහිද්ධ ආයතනෙ තාම සම්පූර්ණයෙන් දැක්කේ නැහැ. මොකද ඒක දැක්කනම් අභ්‍යන්තර ආයතනෙත් මිදෙන. තාම අභ්‍යන්තර ආයතනෙ ඉතුරු වුණා කියන්නේ අරකේ කොටසයි දැක්කේ තේරුම් ගන්න. ආයතනෙ පිරිසිත දකින්නවා කියන්නේ ආයතනෙම මිදෙන. හරි? දැන් තාම ආයතනෙන් භාගයයි. බාහිර නෑ මේක ඔක්කොම අභ්‍යන්තරය. හැබැයි ඔය කැඩීම තමයි විදර්ශනය පටන් ගන්න තැන. ලෝකෝත්තර දර්ශනේ පටන් ගන්න තැන උද. ඒ හින්දා ඒක පොඩිත් නෑ ඔය. තාම පොඩ්ඩයි දිරුම් ගත්ත කිව්වට. එතනින් තමයි එතන එහාට මේක ධර්මයේ විවෘත කරගන්න පුළුවන්. මොකක්ද මේ කියන්නේ? දැන් ඒක පැහැදිලිද? ඔව් දැන් ඔය බාහිර රූපේ නිවෙයි නම් දකින්නේ බාහිර තියෙන එක දකින්න ආය ආයතනයක් උපදන්න ඕනේ. අන්න ඒක හරි වැදගත්. දැන් අපි ඔන්න එළියේ පොල් ගහක් තියනවා කියන මට්ටමේදී නා ඔය පොල් ගහ අල්ලලා බලන්න පුළුවන්. නා ඔය පොල් ගෙඩි කඩන්න පුළුවන්. නා ඔය රස විඳින්න පුළුවන්. සුවඳ බලන්න පුළුවන් කියලා වෙන ආයතන ඉපැද්දීමේ හැකියාව තියෙනවා. හැබැයි ඕක එළියේ තියෙන දෙයක් නෙමෙයි මේ ඇහැ උපද්දපු දෙයක් දකින්න කෙනාට අර පොල් ගහ අරමුණු කරගෙන ආය ආයතන උපද්දන්න ඕනේ නැහැ. තේරුණා? ආය ආය අර දැන් තණ්හාවට ගැට දාන්න බෑ ඒක.
ඔව් ඒක බොහොම සරල දෙයක් තියෙනවා සර්. දැන් මේ යටි ඇස්පිල්ලට උඩ මේ ඇඟිල්ල තියලා මෙහෙම මේ ඇහැ මෙහෙම උස්සුවත් පහත් කළොත් මෙතන ඡාය උඩ පල්ලෙහා යනවා. නමුත් අර පොල් ගහේ ඡාය උඩ පල්ලෙහා යන්නේ නැහැ. එහෙනම් මේ ඡායාව තමයි අපි දැකලා තියෙන්නේ. ගහේ එළියේ පොල් ගහ නෙමෙයි.
ඔව් ඒක තව පරීක්ෂණයක්. දැන් එක එක විදිහේ දැන් මේ එළියේ තියෙන දේම ද මේ දකින්නේ කියන එක දැන් අර විදිහට තේරුම් ගන්න අමාරු නම් තව විදිහක් කිව්වේ දැන් ඔහොම බලාගෙන ඉඳලා දැන් මේ කණුවක් තියෙනවා කියලා හිතනවනේ. ඔයගලන්ට මේ කණුවක් පේනවනේ. ඔය කණුව දිහා බලාගෙන ඇහැ පොඩ්ඩක් අහම පොඩ්ඩක් හොල්ලන්. එතකොට කණුව හෙල්ලේ. දැන් එළියේ තියෙන කණුවද හෙල්ලුනේ ඇහැ අදලා දීපු. එතනත් ඒකනේ. එතකොට ඇහැ අදලා දීපු එකයි මේ හෙල්ලේ. ඒ කියන්නේ මේ ඇහැ උපද්දපු දෙයක් තමයි මේ දැකලා තියෙන්නේ. නේද? ඔව් ඒ හැදෙන රූපේ තමයි අපි දැකලා තියෙන්නේ. එතකොට එළියේ තියෙන දේ නෙමෙයි මේ අත් දැකලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඔය ඒක විදිය කොනා දිදී කියන්නේ ඒකයි. මොන විදියකින් හරි කඩා ගන්න ඕන අපේ තියෙන දෘෂ්ටියක් අපි මේ එළියේ තියෙන දෙයමයි දකින්නේ කියන්නේ. මොනවා කඩන්න ඕන. හරි? එතකොට නුවණ එන්න ඕන ආයතනෙ උපද්දලා දෙන එකයි මේ දැනගෙන. ආයතනය කියන එක මේ ශරීරයට අයිති දෙයක්. ඇහැ කන නාසය දිව ශරීරයේ තියෙන ඔක්කොම තියෙන්නේ මේ ශරීරයේ. නේද? ඒකට මේ මේ බඹයක් පමණ වූ ශරීරයේ ඇතුලේ ඉඳන් තමයි අපි මේවා දකින්නේ. අර බිත්තර කටුව ගෙව්වේ ඕකට. ඒ බිත්තර කටුව ඇතුලට ප්‍රොජෙක්ට් කරලා දෙන්නේ දැන් ඇහි ඇහැ ඇතුලට ප්‍රොජෙක්ට් කරලා දෙන එකනේ හිත දකින්. එළියේ තියෙන එක නෙමෙයි. ඒකයි මේ අර බිත්තර කටුව ඇතුලේ ඉන්නේ. ෆිල්ම් හෝල් එක ඇතුලේ ඉන්නේ. ඇතුලේ ඉඳගෙන අපි කතා කරන්න හදනවා එළියේ දේවල්. ඉතින් මුලින්ම ඕක තේරුම් ගන්න ඕන. එතකොට මේ බාහිර දේවල් අත්දකින්න හැකියාවක් නැහැ මේ ආයතන තුලින්. හරි? මේ ආයතන හය තුලින් බාහිර දේවල් අත්දකින්න හැකියාවක් නැහැ. ඔව්. ආයතන වල හැකියාව අනුව හදලා දෙන දෙයමයි මේ දකින්නේ. ඔව් ඉස්සෙල්ලා දැන් බාහිර කරුණ විතරක් කතා කරන්න අනිත් එක පස්සේ. දැන් බාහිරයේ දෙයක් දකින්න බෑ කියන එක පැහැදිලිද? පැහැදිලි. එතකොට ඕක තමන් පැහැදිලි කිව්වට ඕක විදර්ශනය කරලාම කඩා ගන්න ඕන. ඊළඟට එන්න ඕන. එතකොට මොකද්ද මේ අභ්‍යන්තර ආයතන කියන්නේ? කවුද ඒක හදලා දුන්නේ? ඇහැ හදලා දුන්නේ කවුද? කන හදලා දුන්නේ කවුද? දැන් අපි මෙහෙම හිතන්න ඕන. දැන් එළියේ රූපයක් දකින්න අපිට තණ්හාවක් තියෙනවා නේද? සසරේ පුරුදු කළේ ඒ විදියට. එළියේ රූප දකින්න ආසාව තියෙනවා. ඒ ආසාව තියෙනකන් දැන් අපි දන්නවා ඇහැක් නැත්නම් රූප දකින්න පුළුවන්ද? බෑ. හැබැයි අපිට රූප දකින්නත් ඕන. ඔන්න ඔය රූප තණ්හාව තියනකන් ඇහත් හදාගන්න. එළියේ තියෙන රූප දකින්න, වර්ණ රූප දකින්න තියෙන ආසාව තියනකන් අපි ඇහත් හදාගන්න ස්වභාවය තියෙනවා. මොකද ඇහත් හැදුවේ නැත්නම් රූප දකින්න බෑ. ඔය වගේම තේරුම් ගන්න එළියේ තියෙන ශබ්ද අහන්න ආසාව තියනකන් කනක් උපද්දවන. දැන් අපි කනට තියෙන තණ්හාවට නෙමෙයි කනක් උපද්දවන. ශබ්ද අහන්න තියෙන තණ්හාව. නේද? දැන් ටීවී එක ගේන්නේ ටීවී එකට තණ්හාවට නෙවෙයි. රූප බලන්න, මැච් එක බලන්න. මැච් නැන්දා එපා වෙලා ඉතින්. ටීවී එකට තණ්හාවට නෙවෙයි ටීවී එක ගේන්නේ. රූප බලන්න තියෙනවා. ඔය විදිහට තේරුම් ගන්න ආයතන වලට තණ්හාවට නෙමෙයි ආයතන හදාගෙන තියෙන්නේ. ඒවයින් පෙන්වන හදලා දෙන දේවල් දකින්න. තණ්හාව, ආසාව. දකින්න දෙයක් නැහැ කියලා දකින්න දේවල් ඔක්කොම හිස්. අර මිරිඟු. එහෙම දැනගත්තොත් අපි ඇහැට තණ්හා කරයිද? ඕ තේරුමක් නැති මිරිඟුවක් බලන්න ඇහැක් හදාගනි. ඒ තේරුමක් නැති සද්දයක් අහන්න කනක් උපද්දව ගනි. එතකොට එහෙම නුවණක් ඇති කරගන්න ඒ පැත්තේ. හරි? මොකද ඔය අභ්‍යන්තර ආයතනයේ දකින්න එක එච්චර ලේසි නෑ බාහිරේ දැක්කා වගේ. ඈ මොකද හිතන්නේම මේ තියෙන එහෙම්මනේ අපි දකින්නේ ඔය කොච්චර කිව්වා. ඈ මේ තියෙන කණෙම්මනේ අහන්නේ. නේද? ඕක දැන් මේ උපද්දව ගත්ත ඇහැකින් දකින්නවා කියන ධර්මතාවයක් මෙතන තියෙනවා. ඒ ක්ෂණයේ උපද්දව ගත්ත ඇහැකින් තමයි දකින්නේ. ඒ ක්ෂණයේ උපද්දව ගත්ත කනකින් තමයි ශබ්ද අහන්නේ කියලා ධර්මතාවයක් තියෙනවා. ඒක හැබැයි ඒක තේරුම් ගන්න අරකට වඩා අමාරුයි. ඒ අපි හිතන්නේම තියෙන ඇහැ තියෙනවා දැක්කේ නැතත් ඇහැ තියෙනවා කියන මට්ටමේ ඉන්නේ. ඇහුවේ නැතත් කන තියෙනවා කියන මට්ටමේ ඉන්නේ. කිව්වට ලේසි නේ. දැන් ඒකටත් එක එක විදිහේ පරීක්ෂණ තමන්ට කරන්න වෙනවා. ඒ පරීක්ෂණ තමයි විදර්ශනය කියන්නේ. දැන් එක පරීක්ෂණයක් තමයි මම අර ඉස්සෙල්ලා සද්ද ටික අහගෙන ඉන්න කිව්වනේ. මතකද? ඒ සද්ද ටික ඇහෙනකොට රූප පෙනුණාද? නැහැ. සද්ද ඇහෙනවා විතරයි. මොකද අපි කන සංඥානක කරනකොට ඇහක් සංඥානක කරලා නැහැ. හරි? දැන් ඒ ටික කරන වෙලාවේ මේ කයේ රිදුම් දැනුණාද? නෑ. මොකද ඒවට අවධානය යොමු කළොත් තමයි ඒක පේන්නේ. එතකොට තේරුම් ගන්න මේ ආයතනයක් උපද්දලමයි ආයතනෙන් අරමුණ ගන්න. ආයතනේ ඉපැද්දුවේ නැත්තම් يعني අපි වෙන ආයතනයක් තන් උපද්දන්නේ අර ආයතනයක් නෑ ඒ ආයතෙන් පෙන්න නෑ ඒක. දැන් ඒ වෙලාවේ ශබ්ද ටික තිබිලා නැද්ද? ලේනා කය ගහලා නැද්ද? අපි දැන් ආ කකුල රිදෙනවා කියලා බලනකොට ලේනක ඇය ගන්න එක නවත්තරද? හැබැයි අපිට ඇහිලා නැහැ. ඇහිලා නැත්නම් ලේනෙක් ඉන්නවා කියලා දන්නවා. නැහැ. එහෙනම් දැන් කනක් උපද්ද ළමයි ශබ්ද අහන්නේ. කන සවිඥානික කළොත්මයි ශබ්ද ඇහෙන්නේ. කය සවිඥානික කළොත්මයි රිදෙන්නේ.
ඒක සර්වදී තමයි. දැන් මල මනුෂ්‍යර කන තියෙන අපි කොච්චර කතා කරත් ඇහෙන්නේ නැහැ. ඒ අත් සවිඥානික කරන්න බැහැ. ඒක නිසා ඇහෙන්නේ නැහැ.
ඔව්. එනකට දැන් අපේ මට්ටමින්ම අපි ඕක තේරුම් ගන්නවා. අපි එක දෙයකට අවධානය යොමු කරහන් අනිත් ආයතන උපදින්නේ
නැහැ. ඒ ක්ෂණ එකේ කායකනේ.
දැන් ෆෑන් එකේ ශබ්දේ අපි ඇහුවත් විතරනේ ඇහෙන්නේ. නිකන් කතා කර කර ඉන්න වෙලාවට ඕක දන්නේ නැහැ. ඔව්. අහන්න කිව්වහම ඒක උපදිනවා. අන්න කන සංඥානක කළොත් තමයි මේ ශබ්දේ අහන්නේ. පේනවා පේනවා. හැබැයි තේන්නේ කන සංඥානක කරලා ඒක මත මුලාව මත තමයි යරවමවන්නේ. තොට එතන ධර්මතාවයක් තේරුම් ගන්න ඕන මේ ආයතනයක් උපද්දලමයි මේ දේ අද්දක් තියෙන ආයතනකින් නෙමෙයි
මුමුතේ
මේකට අවධානේ යොමු කිරීම මතමයි ඒ දැන ගැනීම එන්නේ කියන්නේ ආයතනයක් අපි සවිඥානික කරලාමයි අහන්නේ හරි
Thank you. පෙර නොතිබීම හටගෙන. ඔව්. පෙර නොතිබීම හටගන්න. එතකොට ආයතනෙන් දැනගන්න දේත් පෙර නොතිබීම හටගන්නවා. ආයතනෙත් පෙර නොතිබීම හටගන්නවා. ඔන්න ඔය ධර්මතාවය දකින්න. පෙර නොතිබීම හටගන්නවා කියන ධර්මතාවය දැක්කොත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එකත් දකින්න පුළුවන්. ඒක ඉතුරු වුණා නම් පෙර නොතිබීම නෙමෙයි පෙර තිබිලා. පෙර නොතිබීමයි හටගන්නේ. මේ වෙලාවෙමයි උපද්දන්නේ. මේ වෙලාවෙම උපද්දන එකකින් තමයි මේ දකින්නේ. මේ වෙලාවෙ ඉපැද්දුවේ කවුද? අන්න ඊළඟ මට්ටම. මේ වෙලාවේ යෙදෙන අවිද්‍යාවමයි. ඇහැක් පිට. චක්කු විඥානේ කියන එක තේරුම් ගන්න නැතුව අවිද්‍යාවෙන් හදපු ඇහැක්. අවිද්‍යාවෙන් හදපු රූපය. ඇහැයි රූපෙයි දෙකම හදලා තියෙන්නේ මේ මොහොතේ අවිද්‍යාව. ඔක ටිකක් ගැඹුරුයි. අන්නේ ඔක තේරුම් ගන්න අර ටික කරලා එන්නේ. මෙතන කෑලි ඉතුරු කරගෙන මේක තේරෙන්නේ. මේ මොහොතේ දැනගන්න හිතේ අවිද්‍යාව තියෙන හින්දායි අපිට ඇහැක් ගැන හිතන්න වෙලා තියෙන්නේ. එළියේ තියෙන රූපයක් ගැන හිතන්න වෙලා තියෙන්නේ. මේ මොහොතේ සද්ද යහන එකේ යෙදෙන අවිද්‍යාව හින්දායි කණයි සද්දේ ඉතුරු වෙලා තියෙන්නේ. හරි. ඕක ටිකක් නුගනින් හිතුවත් තේරුම් ගන්න පුළුවන්. ඔතන හිතුවත් අර අහන ප්‍රශ්න ඔක්කොම ටික ඉවර වෙයි. මේ මොහොතේ අපිට සිද්ධි හතරයි තියෙන්නේ. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාණ. ඔය හතරේ අවිද්‍යාව යෙදුනොත් ඒවට අදාළ ආයතන හටගන්නවා. සිතේ තමයි තියෙන අවිද්‍යාව නැතුව එළිය නෙමෙයි. ඔය හතර ඇති වෙනකොට හරිද? දිට්ඨ කියන එක දැකීමේ සිද්ධියේදී අවිද්‍යාව යෙදුනොත් ඇහක් තියන රූපයක් නැත්තම් දැකීමක් විතරයි. දැකීම මාත්‍රේ ඉතින්
ඇහක්
ඉපැද්දුවේ නැත්තම් ඇහක් ඉපැද්දුවේ ඔව් ඇහක් උපද්දගෙන තමයි අපි ඇහ ගැන කතා කරන්නේ. රූපයක් උපද්දගෙන තමයි රූපය ගැන කතා කරන්නේ. අවුතුරට වෙන බල්ලා බල්ලෙක්ව උපද්දගෙන තමයි බල්ලට ගුරන්නේ. අවුතුරේ ඉන්න බල්ලෙක්ව උපද්දගෙන ඌට ගුරනවා. ඔව් මෙතන ඊටත් වඩා ගැඹුරු තැනක් මන් කිව්වේ. ඔය හේතු ටික උපද්දන්නේත් අපේ අවිද්‍යාව මත. හේතු ටික. මේ කියන එක අහුණාද? හේතු ටික මොනවද? ඇහැ රූපේ. හේතු ටික ඉපැද්දේ කවුද? මේ මොහොතේ අවිද්‍යාව. ඒක බොහොම ගැඹුරුයි. දිත්තේ දිත්තවත්තන් වුණත් ඇහැක් උපදින්නෙත් නැහැ රූප උපදින්නේ. එතකොට ඔය කියපු හේතු ටිකත් යෙදෙන්නේ නැහැ. ඔය හේතු ටික කියන්න ඕනේ ඒවා බාර ගන්න මට්ටමේදී ඒ හේතු තියෙනවා. සලායතන පිළිගන්න මට්ටමේදී සලායතන තියෙනවා. අර ඒ සලායතනත් අවිද්‍යාවෙන් මහටගත්තු දේවල්. අර ගැඹුරක් හොයන අයට ගැඹුර කිව්වේ ඔබ තේරෙන්නේ නැත්නම් තේන්නේ. මේ අමතක කරලා දාන්න. කරන්න ඕන මට්ටම අර මූලිකව බාහිර ආයතන වලින් මිදෙන්න. ඊළඟට අභ්‍යන්තර ආයතන කියන්නේ අවිද්‍යාවෙන්ම උපද්දව ගන්න පෙර නොතිබීම හට ගන්න. අවිද්‍යාව. මේ මොහොතේ අවිද්‍යාව නිසාමයි ඒවත් හදන්නේ. එහෙම නැතුව තියෙන්නේ දැකීමක් තියෙනවා, ඇසීමක් තියෙනවා, දැනීමක් තියෙනවා, දැනගැනීමක් තියෙනවා. ඒ මට්ටමට එකපාරට හිත ගන්න බැරි හින්දා තමයි අපි අර එක එක පැති වලින් ටික ටික අපේ මුලාවෙන් හදපු දේවල් කඩන්නේ. මේ මුලාවෙන්ම හදපු දෙයක් කියලා හිතට ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ.
මොම්ස අරක කිව්වේ දැන් අපිට යමක් දැනෙනකොට මෙතන යමක් අහන කෙනෙක් ඉන්නවා කියලා හිතනවානේ.
නමුත් අර හේතුන් යෙදිච්ච නිසා මේ වගේ ඵලයක් එනවා. මොකද මේ හේතුන් යෙදෙන යෙදෙන්නේ නැත්නම් මේ දේ සිද්ධ වෙන්නේ
නැහැ. ඒ මට්ටමේදී යෙදෙනවා හේතු. මොකද අහන කෙනා ඉන්නවනේ. අහන කෙනා ඉන්නකොට අහන දෙයක්ත් තියෙනවා. ඒකට ඒ අහන දෙයි අහන කෙනායි ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒ ටික තියෙනවා. හැබැයි ඒ ටිකත් ඇත්තටත් තියෙනවා. ඒ ටිකත් අවිද්‍යාවෙන් හදපු එක. ඒකට ඒක දකිනකොට අරවා යෙදෙන්නේ නැහැ. අසීම තියෙන ස්වභාවය විතරයි. ප්‍රයෝග සංකාර කියන්නේ දැන් අර මුලාවෙන් හදන ටිකෙන් මිදෙන කරන වැඩ ටික තමයි ප්‍රයෝග සංකාර. ඕක දැක්කට පස්සේ ප්‍රයෝග සංකාරත් රහතන් වහන්සේට ප්‍රයෝග සංකාරත් ඔව් මුලා වෙනවනන්නේ ඒකෙන් මිදෙන්න තියෙන මුලා වෙන්නේ නැත්තම් මිදෙන්න දෙයක්ුත් නෑ. එතකොට කතං කරණීය නා කළ යුතු සියල්ල නිම කරනවාදී කියන්නේ. එහෙම කියන්න පුළුවන් වෙන්න පුළුවන් වුණත් හොඳයි. එහෙම වෙන්න පුළුවන් කියලා අපි
දැන් මේ ස්පීකරේ සර් හේතුන් ටික ඉදෙනකොට සද්දේ උපදිනවා. ඒ වගේ අපේ කනේ හේතුන් ටික ඉදෙනකොට සද්දේ උපදිනවා. මෙතන කරන්නේ කරවන්නේ නැහැ මේ ස්පීකරේ. ඒ වගේ මෙතනත් කරන්නේ කරවන්නේ නැහැ. නැහේ.
දැන් ඉතින් ওই ටික තමයි අපි විස්තර කර කර කියන්නේ. ඕනනම් තව කියන්න පුළුවන් ඕගලන්ට කියන්න පුළුවන් නම්. හුඟක් වෙලා කරක්කු නැහින්ද අපි අවසන් කරමු. දැන් වාඩිලා ඉඳලා තමාරු වෙති නේද? මට නම් කියන්න පුළුවන් තව ඕන තරම්. දැන් අහගත්තු ටික ඊළඟට නුවණින් ආයේ මෙනෙහි කරනවා. මේ ඊට මොනවද මේ කියන්නේ? මොනවද මේ කියලා ආයේ බලන්න. හොඳයි. ඉතින් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල ඔයගලන්ට මේ අපි භාවනාවල යෙදුණා ධර්ම සාකච්ඡා ඇහුවා සීල සමාධි ප්‍රඥා වැඩුණා කියලා සතුටු වෙන්න පුළුවන්. මහා නිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් එක්වා දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ වගේම මේ සතුටටපත් වෙන දෙවිදේවතුන් වහන්සේලා අපවත් අපේ පවුල් වල සනවත් ආරක්ෂා කරන සේක්වා. යන්තිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් කපල උපද්දවයක් සරසතු උපද්දවයක් ලෙඩ දුකක් ආදී කිසියම් උපද්දවයක් වෙන්න තියෙනවා අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන්තරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නා නම් පින් බලාපොරොත්තු මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න පිණිසම මේකින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් අපිට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. හදව ප්‍රාර්ථනාවන්නේ යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාමිකාන්තක් තියා අපිව මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන එක මානේ බාල සමාගම. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේකින් හේතු වාසනා වෙන සතන් සමාගම හොතු. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාමිකාන්තක්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. යගෙම අපේ මේ අවිද්‍යාව නදන්න කම හින්ද කරන සංඛාර සේරම සබ්බේ සංඛාර මේ අනිත්‍යයි අපව දුකටපත් කරනවා. යගෙම මේ හිතට අරගෙන ධම්මතා සේරම සබ්බේ ධම්මා ඒයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා නත්තාති බව ඇත්ත ඇති හැටියට නුවණට පේන්නේ යදා පඤ්ඤාය පස්සති.
එතකොට අර මුලාවින් ඇති කරගත් දුක හලතිලා තාරින් අපෙනි බින්ද තී දුක්ති ඔක තමයි නිවනට මාර්ගයේ සම්පූර්ණ සිද්ධිය. සබ්බේ සංඛාරා අනිච්චා තී යදා පඤ්ඤාය පස්සති යතනි බින්ද තී දුක්ඛේ සමංකෝ සුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛා තී යදා පඤ්ඤාය පස්සති යතනි බින්ද තී දුක්ඛේ සමංකෝ සුද්ධිය. සබ්බේ ධම්මා අනත්තා තී යදා පඤ්ඤාය පස්සති යතනි බින්ද තී දුක්ඛේ සමංකෝ සුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛේරා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛේරා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛේරා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු.